ගරු ප්‍රගීත් මදුරංග මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි, මම මුලින්ම මගේ කතාව පටන් ගන්නට කැමති ගරු චානක මාදුගොඩ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා, අතුගරු ජනාධිපතිතුමා තඹුත්තේගම ස්ටේෂන් එක පාදක කරගෙන තමන්ගේ ගමේ ශක්්‍යතා අධ්‍යයනයක් කරන්න විශාල මුදලක් වෙන් කරලා තියෙනවා කියන එක. ඇත්තටම ගරු කාරක සභා සභාපතිතුමියනි, තඹුත්තේගම ස්ටේෂන් එක කියන්නේ දුම්රිය නැවතුම් පොලක් ළඟම තිබෙන, ආර්ථික මධ්‍යස්ථානයක් ළඟම තියෙන දුම්රිය ස්ථානයක්. එතකොට මෙතන මේ වෙන්කිරීම කරලා තියෙන්නේ ඇත්තටම කෘෂිකාර්මික නිෂ්පාදන දුම්රිය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය කරන ශක්්‍යතාවය අධ්‍යයනය කරන්න තමයි ඒක කරලා තියෙන්නේ. මොකද අපි දන්නවා ඇත්තටම තඹුත්තේගම ප්‍රදේශය ගත්තහම කෘෂිකාර්මික නිෂ්පාදන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එන ඒ ආර්ථික මධ්‍යස්ථානය ඒ කෘෂිකාර්මික නිෂ්පාදනය එන කේන්ද්‍රස්ථානයක්. ඉතින් මේක ප්‍රවාහන මාධ්‍යයේදී මහමාර්ගයෙන් ප්‍රවාහනය කරද්දී විශාල පසු අස්වනු හානියක් සිදු වෙනවා. ඉතින් මේක දුම්රිය මගින් ප්‍රවාහනය කරද්දී අපිට මේ පසු අස්වනු තාක්ෂ හානිය අවම කරාම මේ අස්වනු වල ඒ කියන්නේ අඩුවීම අපිට පාලනය කරගන්න පුළුවන්. මේක කොළඹට මාතරට රට වටේටම දුම්රිය මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්න තමයි මේ අවස්ථාව බලන්නේ. එතකොට අපිට මේ තියෙන භාණ්ඩ මිලේ ඒ නිෂ්පාදනවල මිල මීට වඩා අඩු කරගන්න, මාර්ග තදබද අඩු කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේක නිකම්ම වෙන් කරපු දෙයක් නෙමේ. මේක කළහම මේකෙන් අපිට ලැබෙන ස්ට්‍රෙන්ත් මොනවද, මේක කරද්දි තියෙන වීක්නසස් මොනවද, මේක කළහම අපිට තියෙන ඔපචුනිටීස් මොනවද, මේක අපි කළහම තියෙන ත්‍රෙට් මොනවද, ඒ වගේ ස්ලොට් ඇනලසිස් වගේ දේවල් කරලා මේක කරන්න ශක්්‍යතා අධ්‍යයනයක් කරන්න තමයි ගරු මන්ත්‍රීතුමනි මේ වෙන් කිරීමක් කරලා තියෙන්නේ. ඒත් එක්කම ගරු කාරක සභා සභාපතිතුමියනි, පෙරේදා සිදුවෙච්ච මහාධිකරණයේ සිදුවෙච්ච සිද්ධියත් එක්ක කීප දෙනෙක් අදහස් දක්වුවා රාජ්‍ය ජාතික ආරක්ෂාවට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවයි කියන එක. හැබැයි මම අහන්නට කැමති මිලේනියම් සිටි ඔල ස්ථානගත කරලා තිබ්බ බුද්ධ්‍යංශ කිසිම සොයා බැලීමකින් තොරව සමාජයට විවරණය කරද්දී ජාතික ආරක්ෂාව ගැන හිතුවද? එහෙම නැත්නම් සමහර වෙලාවට ත්‍රිවිධ හමුදාවල ඉන්න පුද්ගලයෝ කොළඹ වගේ ප්‍රදේශවලට ඇපොයින්ට්මන්ට් එකක් අරගෙන සේවා ස්ථාන මාරුවක් අරගෙන එන්නේ තමන්ගේ තියෙන පෞද්ගලික අතිශය සානුකම්පිත හේතුන් මත කරගත යුතු වැඩ රාජකාරී කරගන්න. එතකොට පහුගිය කාලවල හිටපු රජයන්ගේ සමහර පුත්‍ර කුමාරවරුන් ඒගොල්ලන්ගේ රගර්මක් තිබ්බේ සෙනසුරාදාට ඉරිදට. එතකොට මේකේ විශේෂයෙන්ම සෙනසුරාදා ඉරිදයේ තියෙන රගමැච් වලට සිකුරාදා ඉඳන් චියර්කරන්ඩ චියරින් පාටි දාලා ලෑස්තිකලේ සිකුරාදා ඉඳන් චියරින් පාටි දැම්මා සෙනසුරාදා ඉරිදා ගිහිල්ලා ඒ රගමැච් වලට කට්ටියව උද්‍යෝගිමත් කරන්න. එතකොට ඒ හමුදාවල හිටපු පොලිසියවල හිටපු කට්ටියගේ මානසික ඒකාග්‍රතාවය තමන්ගේ රැකියාව පිළිබඳව තියෙන ඒ අභිමානය බිඳුනේ නැද්ද? ඒ තුලින් ජාතික ආරක්ෂාවට හානියක් වුණේ නැද්ද? මට මතකයි කාලයක් තිබුණා කැනල් පාටි කියලා දාලා කානු සුද්ධ කරන්න පමණක් යොදවපු පිරිසක් හිටියා. එතකොට ජාතික ආරක්ෂාවට හානියක් වුණේ නැද්ද? මම කියන්නේ මොකද මේක මහජන ආරක්ෂාව සම්බන්ධව ජාතික ආරක්ෂාව ඇතුලේ තියෙන මහජන ආරක්ෂාව සම්බන්ධ සිදුවීමක්. නමුත් මේක අපි ලඝු කොට තකන්නේ නැහැ. ඒක මේ වෙද්දී සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වගේ සිදුවීම් තැන් තැන්වල වෙන එක ලෝකෙත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. සමහර වෙලාවට ගුවන් තොටුපළවල් වල, සමහර වෙලාවට මහපාරේ මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෝ සමහර රටවල, දියුණු රටවල ජාතික ආරක්ෂාව හොඳින්ම තියෙන රටවලත් ගිහිල්ලා වාහන අනතුරු කරලා, එහෙම නැත්නම් මේ වගේ වෙඩි තැබීම් කරලා විශාල පුද්ගල ඝාතන වෙලා තියෙනවා. නමුත් මේකෙදි ජාතික ආරක්ෂාව කිසි ලෙසකින්වත් මේ නිසා බිඳවැටීමක් වෙන්නේ නැහැ. එහෙම ජාතික ආරක්ෂාවට හානියක් වෙන්න ජාතික ජනබලවේග රජය ඉඩ තියන්නේත් නැහැ, ඉඩ තියලත් නැහැ ගරු නියෝජකාරක සභාපතිතුමියනි. ඒත් එක්කම මේ අයවැය ගැන කතා කළොත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 404ක් වෙන් කරලා තියෙනවා. ඉතින් කට්ටිය කියනවා සමහරු විපක්ෂයේ ඉන්නේ සමහර මන්ත්‍රීවරු කියනවා ජාතික ආරක්ෂාවට වෙන් කරලා තියෙන මුදල අඩුයි කියලා. මේ ඇවිල්ලා ජාතික ආරක්ෂාව අඩු වෙන්නේ නැහැ මේ මුදල අඩුයි කියලා කිව්වට. මොකද මේකේ වෙනදා වෙන් කළේ විශාල මුදලක් වෙන් කරලා තිබ්බේ එක එක අයගේ මාලිගා ආරක්ෂා කරන්න, එක එක තනි පුද්ගලයන් ආරක්ෂා කරන්න, PSD එකට MSD එකට පොල් වතු රකින්න, පොල් කඩන්න, බල්ලෝ නාවන්න, බල්ලෝ බලාගන්න, ඔන්න ඕවට තමයි ඔය විශාල අයවැයෙන් මුදල් වෙන් කරලා තිබුණේ. ඉතින් ඒ ටික අඩු කළාම මේ ගරු මන්ත්‍රීවරුන්ට විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්න කැමති මෙන්න මේ පොතේ දාලා තියෙනවා මේ 404 රුපියල් බිලියන 404 මොනවටද වෙන් කරලා තියෙන්නේ කියලා. ලබන අවුරුද්ද තුල Y-12 ගුවන් යානා දෙකක් ගන්න ඇමරිකාවේ නිෂ්පාදිත යාත්‍රාවක් ගන්න නෞකාවක් ගන්න ඒ වගේ ඉතාම සාධනීය තත්ත්වයන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. මෙන්න මේ පොත කියවන්න කරුණා කරලා ජාතික ආරක්ෂාව අඩු වෙන්න මේ අයවැයේ කිසිම මේ අඩුවක් වෙන්නේ නැහැ ඒ මුදල තුල. මේ වෙලා තියෙන්නේ පහුගිය රජයන් තුලින් කරපු නාස්තිය, දූෂණය, අවභාවිතාවය තුලින් ඒක නොකරන අපේ රජය තුලින් ඉදිරි කරගත්ත මුදල් තමයි මෙතන අඩු වෙන්නේ. ඒත් එක්කම නියෝජ්‍යකාරක සභාපතිතුමියනි, අපි 2016 වසර ගත්තාම රටේ දරිද්‍රතාවය 4%යි තිබුණේ. නමුත් අර්බුදය තුලින් ඇති කළ දරිද්‍රතාවය, එහෙම නැතිනම් crisis driven poverty තුලින් මේ දරිද්‍රතාවය 2023 වෙද්දී 25.9% දක්වා පත් වෙලා තියෙනවා. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමියනි, ස්වෛරියත්ව ණය පැහැර හැරීමට ලක් වූ රටවල් මේ දරිද්‍රතාවය තුලින් සම්බන්ධව දිගු කාලයක් ඉතාමත්ම දරුණු අත්දැකීම් වලට මුහුණ පානවා. නමුත් ජාතික ජනබලවේග රජයක් තුල නිසි මුදල් කළමනාකරණය, වගකීමෙන් යුතු ණය කළමනාකරණය, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල පද්ධති ඇති කිරීම, ව්‍යවසායකත්වය නව ව්‍යාපාර ඇරඹීම සඳහා පහසුකම් සැලසීම, අපි මේ කරගෙන යන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග, ඒත් එක්කම රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය මගින් ලංකා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම රටක් දරිද්‍රතාවයෙන් මිදීමට නම් රටක යම්කිසි ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය වෙනවා. නමුත් රටේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ මට්ටමක පැවතින ආර්ථික වර්ධන වේගය ධන ආර්ථික වර්ධන වේගයක් බවට පත් කරලා 5% වර්ධන වේගයක් ලබා ගන්නට අපි මේ වර්ෂය තුල බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ මම මීට කලින් කියපු crisis driven poverty, එහෙම නැත්නම් මේ අර්බුදය තුලින් ඇති කරපු මේ දරිද්‍රතාවයේ හේතුවෙන් දරිද්‍රතාවයට පත් වූ ජනතාවට අපි ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්නට ඕනේ ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. ඒ සඳහා 2025 සමාජ ආරක්ෂක වියදම් වශයෙන් රුපියල් බිලියන 232.5% දක්වා සමාජ ආරක්ෂණය වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. එහිදී දුප්පත් පවුල් සඳහා තිබුණු අස්වැසුම ප්‍රතිලාභය රුපියල් 8500 සිට රුපියල් 10000 දක්වා වැඩි කරලා තියෙනවා. අන්ත දුප්පත් කාණ්ඩයේ වෙනුවෙන් තිබුණු රුපියල් 15000 දීමනාව රුපියල් 17500 දක්වා වැඩි කරලා තියෙනවා 2025 ජනවාරි ඉඳන්. නමුත් අපිට මේ හැමදාම අස්වැසුම වගේ සමාජ ආරක්ෂණ දීමනාවන් දිගින් දිගටම කරගෙන යනවට වඩා අපිට මේක තිරසාර වෙනසක් සඳහා සමාජයේ සවිබල ගැන්වීමක් කරන්න අවශ්‍යයි. ඒ සමාජයේ සවිබල ගැන්වීමට මොකද කාර්ක සභා සභාපතිතුමියනි, සමහර වෙලාවට මේ දුප්පත් වෙලා මේ අස්වැසුම ගන්න තත්ත්වයට පත් වෙලා ඉන්න පුළුවන් මේ ඇති කරපු ආර්ථික කඩාවැටීම තුලදී සමහර වෙලාවට කුකුල් ගොවිපලක් කරපු කෙනෙක් මේ ආර්ථික කඩාවැටීමට පත් වෙලා දුප්පත් වෙලා තියෙන්නට පුළුවන්. ඉතින් අපිට ඒ වගේ කෙනෙක්ට මූලික ප්‍රාග්ධනය ලබා දෙන්න පුළුවන් නම් නැවත ඔහුගේ ඒ තමාගේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඔහුව ඒ දුප්පත්කමින් අපිට මුදව ගන්න පුළුවන්. අන්න ඒ සඳහා අපි සමාජයේ සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 500ක් අපි වෙන් කරලා තියෙනවා ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. ඒත් එක්කම අස්වැසුම සමාජයේ ගොඩක් තැන්වල අහන දෙයක්. ඒකේ 2025 3/31 වෙන දිනින් දෙන වෙනමිට ගෙවීම් අවසන් කරමනට තිබුණු දුප්පත් අන්ත දුප්පත් තලයට නොවැටුණු නමුත් සංක්‍රාන්ති මට්ටමේ හිටපු කණ්ඩායමේ ගෙවීම් 2025 හතරවෙනි මාසේ 30 වෙනිදා දක්වා කාලය දීර්ඝ කරන්න යෝජනා කරලා තියෙනවා. එමෙන්ම මේ අස්වැසුම සඳහා ඒ වැඩපිළිවෙල සඳහා ඇතුළත් වෙන්න සුදුසුකම් ලැබලා තියෙන අය සඳහා තවත් අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. එම සමාජ ආරක්ෂණ පද්ධතියට ඇතුල් වෙන්න ඒක 2025 මැයි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ අලුත් පිරිසයකට එකතු කරගෙන අවසන් කරන්න. ඒ වගේම නියෝජකාරක සභා සභාපති තුමියනි, මේ රටක ආර්ථික වර්ධනය සඳහා, රටක දියුණුව සඳහා, දරිද්‍රතාවය අඩු කිරීම සඳහා අපිට යහපත් මානසිකත්වයකින්, යහපත් සෞඛ්‍යයකින්, යහපත් කායික ශක්තියකින් හෙබි ශ්‍රම බලකායක් අවශ්‍යයි. ඒ ශ්‍රම බලකාය ඇති කිරීම සඳහා අපිට දීර්ඝ කාලීනව එම ශ්‍රම බලකාය ඇති කිරීම සඳහා නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය සඳහා අපිට මුදල් වෙන් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604ක් මේ 2025 අයවැය තුලින් වෙන් කරලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ ශක්තිමත් මානසිකව, කායිකව දියුණු ශ්‍රම බලකායක් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ඇති කරන්න. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 619ක් වෙන් කරලා තියෙනවා. දැනුමෙන්, කුසලතාවයෙන්, ආකල්පවලින් පිරිපුන් ශ්‍රම බලකායක් ඇති කරන්න. මොකද මේකේ මේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් අපිට හෙට ප්‍රතිඵල නොලැබුණාට තව අවුරුදු 5ක්, තව අවුරුදු 10ක් යද්දී අපේ ශ්‍රම බලකාය ඉතාමත් ශක්තිමත් ශ්‍රම බලකායක් බවට පත් කරගන්න
බැහැ කියලා. මම තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජකාරක සභා සභාපතිතුමියනි. ඒ වගේම රටක දරිද්‍රතාවය අඩු කරන්නට ඒ රටට ඍජු විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. ආසියාතික රටක් විදිහට අපිට පහුගිය කාලේ ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ලැබුණේ නැහැ ගරුකාරක සභා සභාපතිතුමියනි. ඒක උනේ වංචාව, දූෂණය ආයෝජනයේදී ඒ කොමිසිල්ලන එක එක පුද්ගලයෝ ඒවැ ලාභාංශ ඉල්ලන ඒ දේවල් නිසා තමයි අපිට ඍජු විදේශ ආයෝජන නොලැබුණේ. නමුත් පුද්ගලිකව කිසිම ඒ වගේ ආයෝජන සඳහා මැදිහත් වීමක් කරන්නේ නැති, රටේ අවශ්‍යතාවය සඳහා නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වැඩ කටයුතු කරන ජාතික ජන බලවේග රජය තුළ අපිට ඍජු විදේශ ආයෝජන ලංකාව තුළට ගලාගෙන එීම කරගන්නට පුළුවන්. ඒ සඳහා මේ වෙද්දී ජාත්‍යන්තරයේ පාව පිළිගෙන තියෙනවා දූෂණය, වංචාව, නාස්තිය අවභාවිතාවයෙන් තොර රජයක් තමයි පත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අවසන් වශයෙන් අපි පොරොන්දු වෙච්ච යහපත් රටක්, ලස්සන රටක් හදලා, පොහොසත් රටක් හදලා, ඒ පොහොසත් රට තුළ මේ රට හැර යන්නේ නැතුව ලංකාව තුළම ඉපදිලා ඒ රටේම ප්‍රථම පුරවැසිය බවට ඉඳලා, ප්‍රධාන පුරවැසිය බවට ඉඳලා වෙන රටයකට යන්නේ නැතුව ඒ රටේම ජීවත් වෙන්න අවස්ථාව සලසලා ඒ පොහොසත් රටේ ලස්සන ජීවිතයක් ගතකරන්න අපේ ශ්‍රී ලංකා වාසී පුරවැසියාව නිර්මාණය කරන්න, ශ්‍රී ලාංකික පුරවැසියාව නිර්මාණය කරන්න මේ 2025 ඉදිරිපත් කරන ලද අයවැය ඉතාමත්ම සාධනීය අයවැයක් බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබතුමියට බොහොම ස්තුතියි.